සිහිබුද්ධියට පොරාවක් වෙන්කරන කැපකරන සදහම් සැඳෑවට සපැමිණි දයාබර හිතවතුනි, සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට අවිවේකී දවසක්, නමුත් අද විවේකී දිනයක් කියා හිතනවා. සමහර විට ආගමික ජීවිතයක් සඳහා වැඩි වශයෙන් කැප කළ දවසක්. ඒ නිසා මේ සන්ධ්‍යාවේ වෙනදා තරම් විඩාවක් දෙහෙට්ටුවක් දැනෙන්නේ නැතුව ඇති. ඒ වෙනුවට විවේකයක් සැහැල්ලුවක් ශාන්ත බවක් සමග සදහම් සැඳෑවේ බුදු දින මේ ආධ්‍යාත්මික පවුලට එකතු වුණු කල්‍යාණ මිත්‍රේනි, ඔබ හැම දිනාම බොහොම සුවදත්වයෙන් ආදරයෙන් පිළිගන්නවා. මෙය පුරුද්දක කෙරෙන වැඩසටහනක් සහභාගි වන දෙයක් බවට පත් කරගන්න එපා. ඒ තරම් හානියක් විනාශයක් තවත් නැහැ. ජීවිතේ බොහෝ දේවල් පුරුද්දට කෙරෙන්නේ, ඒ බව අපි කවුරුත් අත්දකිනවා. නැවත නැවතත් කතා කර තිබෙන මාතෘකාවක්. ජීවිතේ කියන්නෙම පුරුද්ද. දවස ගෙවෙන්නේ පුරුද්දට, සති ගෙවෙන්නේ මාස ගෙවෙන්නේ පුරුද්දට, නින්දට යන්නේ පුරුද්දට, ඇහැරෙන්නේ පුරුද්දට. මේ පුරුදු ජීවන රටාව ජීවත් වීම පහසු කරනවා. ඒ තමයි ඇත්ත. වැඩි හිතන්න අවශ්‍ය නැහැ, කල්පනා කරන්න අවශ්‍ය නැහැ, විමසන්න අවශ්‍ය නැහැ, ප්‍රශ්න හන්න අවශ්‍ය නැහැ, හොයන්න අවශ්‍ය නැහැ. හොඳ පුරුද්දක් තිබෙනවා නම් කටයුතු පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. ඕනෑම කටයුත්තක්, කියවීමක්, ලිවීමක්, කතා කිරීමක්, ඇහුම් කන් දීමක්, අතුපතු ගෑමක්, මේ හැම දෙයක්ම බොහොම පහසුවෙන් කරන්න පුළුවන් පුරුද්දට. ඉතින් පුරුද්ද පහසු ජීවිතයකට ලොකු රුකුලක්. ඒ වගේම පුරුද්ද නිසා එක අවස්ථාවේ වැඩ දෙක තුනක් කරන්නත් පුළුවන්. ඉතින් කාර්යක්ෂමතාවයත් වැඩි වෙනවා පුරුද්ද නිසා. පුරුද්දට වැඩ කරනකොට වැඩ කරන්න පුරුදු වුණාම ඕනම වැඩක්, ගෙදර වැඩක්, රස්සාවේ වැඩක්, වාහනේ පැදවීම කාර්යක්ෂමතාවයේ වැඩි. ඒ තමයි ඇත්ත. මේ කාර්යක්ෂමතාවයේ උපරිම වශයෙන් පෙන්වන්නේ මැෂින්ස්, යන්ත්‍ර. ඒ මට්ටමට මිනිස්සයාට එන්න බෑ. බොහෝ වැඩවලින් අපිට වැඩිය හුඟක් ඉදිරියෙන් ඉන්න යන්ත්‍ර කාර්යක්ෂමතාවයේ අතින් සමහරට මිනිස්සයන් 100ක් 1000ක් කරන වැඩ, ඊටත් වැඩි ප්‍රමාණයක් කරන වැඩ එක යන්ත්‍රයකට අඩු කාලෙකින් කරන්න පිළිවන්නේ. දැන් මේ පුරුද්දත් එක්ක වැඩ කරනකොට පුරුද්දට අපි වැඩ කරනකොට අපේ කාර්යක්ෂමතාවය වැඩි. කියන්නේ අපි යම් තාක් දුරකට යාන්ත්‍රික තත්වයකට එනවා. යාන්ත්‍රික ස්වභාවයට එනවා. යාන්ත්‍රයටත් පහසුවෙන් වැඩ කරන්න. එකපාර වැඩ කීපයක් කරන්න පුළුවන්. දිගින් දිගටම වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ තැනට බොහොම කිට්ටු තැනකට මිනිස්සයා පැමිණෙනවා පුරුද්දට වැඩ කරනකොට. යන්ත්‍ර හිතන්නේ නෑ සාමාන්‍ය. කෘතිම බුද්ධිය එක වෙනම මාතෘකාවක්. සාමාන්‍යයෙන් යන්ත්‍ර තමන් කරන වැඩේ කරනවා මිසක් වෙන අනම්මනම් හිතෙන්නේ නෑ. මොකද මේ හිතන්න තමයි ලොකු වෙලාවක් යන්නේ, වැඩිපුර ශක්තිය හානි වෙන්නේ. ඉතින් යන්ත්‍ර හිතන්න යන්නේ, පුළුවන් නම් කරනවා, බැරි නම් කරන්නේ නෑ. ඒ වගේම යන්ත්‍ර මේ ආවේගශීලී වෙන්නේ නැහැ. කියන්නේ යන්ත්‍ර පිස්සු නටන්නේ, ගහගන්නේ බැනගන්නේ නැහැ, අඩි පොළවේ හප්පන්නේ නැහැ, ලැජ්ජ වෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ. සාමාන්‍ය කතන්දරවල නම් එහෙම සිද්ධි තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි දන්නේ යන්ත්‍ර එහෙම ආවේගශීලී වෙන්නේ නැහැ. මේ මිනිස්යාගේ තත්ත්වය ඊට ටිකක් වෙනස්. හැබැයි මිනිස්සෙක් යාන්ත්‍රික වෙනකොට පුරුද්දට වැඩ කරන්න ගියාම කිසියම් කාලයක් මේ හැඟීම් නැතිව, දැනීම් නැතුව වැඩ කරගෙන 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 යනවා. ඒ තත්ත්වයකට එනවා. මේ අත්දැකීමත් අපි කවුරුත් විඳිනවා, ලබා තිබෙනවා. අපි මැෂින් එකක් වගේ නැකිට වෙලේ ඉඳලා වැඩ කරගෙන කරගෙන ගියොත් හිතන්නේ නැතුව හිතන්න අවශ්‍ය නැහැ. මොකද හැම දෙයක්ම පුරුදුයි. ඉතින් පුරුද්දට වැඩ කරගෙන කරගෙන ගියොත් ඒ කාර්යක්ෂමතාවය හොඳටම තියෙනවා. අපේ අතින් වෙන නිෂ්පාදන කරන වැඩ වැඩි ප්‍රමාණයක් ඵලදායීතාවයක් තියෙනවා. ඒ වගේම ඒ කාලය තුල අපිට දැනීම් අඩුයි, ඇඟීම් අඩුයි. අපි ඉන්නවද, අපිට බඩගිනිද, තිබහද, ව්‍යායාමයක් අවශ්‍යද, වැසිකිලියන්ට ඕනේද, මේවා දැනින්නෙත් නැහැ. අර යාන්ත්‍රික තත්ත්වයක යාන්ත්‍රික ස්වභාවයට ටික ටික කිට්ටු වෙනවා. 100%ක් නෙමෙයි මිනිස්සුෙකුට බෑ 100%ක්ම යාන්ත්‍රයක් වෙන්න. ඉතින් මේ කාර්යය අපි කවුරුත් දන්නවා. උයනකොට වුණත් යාන්ත්‍රික නම් මෙහෙම තමයි. පිච්චෙනවා වැඩිය දැනෙන්නේ, අත කැපෙනවා, ඒකත් දන්නවා. හැබැයි සමහරට දන්නේත් නෑ අත කැපුණා කියලා. බොහොම හොඳට එකපාර බත් මාළු පිණි කීපයක් යන්න පුළුවන් පුරුද්දට හොඳ කාර්යක්ෂමතාවයක් තියෙනවනම් යන්ත්‍රයක් වගේ. දැන් හිතවතුනි මේ කාර්යක්ෂමතාවය තමයි සමාජය අපින් බලාපොරොත්තු වෙන්නේ. අපි කාර්යක්ෂම වෙන්න ඕනේ කියලා හැමෝම අපින් බලාපොරොත්තු වෙන්නේ. ඒ මට්ටම වඩාත් කාර්යක්ෂම කෙනෙක් වෙන්න. ඉතින් වඩාත් කාර්යක්ෂම කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ පුළුවන් තරම් පුරුද්දට වැඩ කරාම, පුළුවන් තරම් යාන්ත්‍රික වුණාම. වෙන ක්‍රමයක් නැහැ. එකපාර වැඩ කීපයක් කරන්න අපිට වෙන හානි, අපිට වෙන අසනීප, අපේ බඩගින්න, තිබහා, කොන්දේ අමාරු, මේවා මොනවත් නොදැනි යාන්ත්‍රයක් වගේ වැඩ කරන්න පුළුවන් පුරුද්දට යාන්ත්‍රිකව වැඩ කරනවා. ඉතින් මේ තමයි සමාජයේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. සමාජයේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ හිතන්න පුළුවන් කෙනෙක්, කල්පනා කරන්න පුළුවන් කෙනෙක්, විමසන, විචාරන, ප්‍රශ්න නගන, හොයලා බලන, ආවර්ජනා කරන, පසුවිපරම් කරන කෙනෙක්ව නෙමෙයි සමාජයේ බලාපොරොත්තු වෙන්නේ. සමාජයේ කිව්වහම සමස්ත සමාජයේ. දැන් වෙළඳපොළ බලන්න, අපි ප්‍රශ්න අහන්නේ නැතුව තියෙන දේ ගන්නවට තමයි වෙළඳපොළ කැමති. තියෙන දේ මිලදී ගන්නවට. හොයන්නේ බලන්නේ නැතුව, හිතන්නේ නැතුව, විමසන්නේ නැතුව, ඉතින් සමස්ත ව්‍යාපාර ලෝකෙම බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයන් හොඳ කාර්යක්ෂම පාරිභෝගිකයන් විය යුතුයි. පුරුද්දට යන්ත්‍ර වගේ එනවා, සල්ලි දෙනවා, මිලදී ගන්නවා, යනවා. ඉතින් ඒවා ඕනේද, එපාද, හානි කරද, අතුරු විපාක තියෙනවද, මේව හොයන්න එපා. දැන් එහෙම තමයි මේ වාණිජ ලෝකේ. වාණිජ ලෝකේ විතරක් නෙමෙයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ එබඳු මිනිසුන් පිරිසක්. හිතන්නේ නැති, කල්පනා කරන්නේ නැති, හොයන්නේ නැති, විමසන්නේ නැති, ප්‍රශ්න අහන්නේ නැති, විචාරන්නේ නැති, ආවර්ජන නොකරන, පසු විපරම් නොකරන. ඊළඟ තමන්ට තමන්වත් දැනෙන්නේ නැති, තමන්ගේ බඩගින්න, පිපාසය, තිබහ, ආතති මේවත් දැනෙන්නේ නැති. ඒ නිර්වින්දනය වෙච්ච මිනිස්සෙක්ව තමයි සමාජයේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම කෙනෙක්ව තමයි, එහෙම කෙනෙක්ගෙන් තමයි සමාජයට මේ සමාජ ප්‍රගමනයේ කියන සමාජයේ අපි කියනවනේ ඉදිරි ගමනක් තියෙනවා, දියුණුවක්. ඉතින් සමාජයේ හිතනවා එහෙම කෙනෙක්ගෙන් තමයි සමාජයේ දියුණුව වෙන්නේ, ඉදිරියට යන්නේ. එතකොට ආගම් අරගෙන බලන්න, ආගම් වුණත් හිතන, ප්‍රශ්න කරන, විමසන, තර්ක කරන, වාද කරන, අභියෝග කරන, ඇයි ඔහොම කියන්නේ, වෙන විදිහක් නැද්ද කියා විචාරපූර්වකව සංවාද කරන බැතිමතුන්ට කැමති නැහැ. ආගම් කැමති නැහැ. ආගම් වුණත් කැමති කියන දේ පිළිගන්න. යන්ත්‍රයක් වෙන්න, යාන්ත්‍රික බෞද්ධයෙක් වෙන්න, යාන්ත්‍රික කිතුනුවෙක් වෙන්න, යාන්ත්‍රික ඉස්ලාම් භක්තිකයෙක්, හින්දු භක්තිකයෙක් වෙන්න, මොකක් කර. ඉතින් මේක තමයි ඇත්ත தත්ත්වය. හොඳ කාර්යක්ෂමයි. ඒකට එහෙම කෙනෙක් හරි කාර්යක්ෂමයි. එයාකින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන, ඒ ආගම ගන්නවා, වෙළඳ ව්‍යාපාරය ගන්නවා, ආර්ථිකය ගන්නවා, දේශපාලනය ගන්නවා, ඒ ඔක්කොම ගන්නවා. ගන්න පුළුවන් කාදින්ද? පුරුද්දට යන්ත්‍රයක් වගේ අධිකාර්යක්ෂමව වැඩ කරන කෙනා. එහෙම කෙනෙකුට තමයි සම්මාන හම්බ වෙන්නේ, අගේ කරන්නේ, දීමනා දෙන්නේ, උසස් වීම දෙන්නේ, බෝනස් දෙන්නේ, විදේශ සංචාර දෙන්නේ, ශිෂ්‍යත්ව දෙන්නේ, තනතුරු දෙන්නේ, මේ ඔක්කොම. මේ කතාව අපි කවුරුත් දන්න කතාවන්නේ. එතකොට මේහි නොදන්න කතාව කුමක්ද? මේ සොබාදහම අපින් බලාපොරොත්තු වෙන්නේ යාන්ත්‍රික ජීවිතයක්. මේ සමාජය කියන්නේ මිනිස්සු හදපු දෙයක්නේ. ආගමත් මිනිස්සුනේ හැදුවේ. ව්‍යාපාර ලෝකයක් මානව නිර්මාණයක්නේ. හැබැයි සොබාදහම, මේ අපිව හදපු සොබාදහම, මිනිස්යව නිර්මාණය කළ සොබාදහමත් මිනිසාගෙන් බලාපොරොත්තු වෙන්නේ කාර්යක්ෂම වූ යාන්ත්‍රික ස්වභාවයක්. පුරුද්දට වැඩ කරන්නේ. මේ පුරුද්දට වැඩ කිරීමත් සබාධහමේම තියෙන හැකියාවක්. එහෙම හැකියාවක් සබාධහම අපිට දීලා තියෙන නිසානේ පුරුවන් වෙන්නේ. එහෙම නැත්තම් බෑනේ. සබාධහම එබඳු අවකාශයක් මිනිසයා තුළ නිර්මාණය කරලා තියෙන්නේ. මේ පුරුදු වුණොත් බොහොම පහසුවෙන් වැඩ කරන්න පුළුවන්. යාන්ත්‍රික වුණොත් වඩා කාර්යක්ෂමව ජීවත් වෙන්න පුළුවන්. එහෙම ඉඩක්, වටපිටාවක්, හැකියාවක්, අවකාශයක් සබාධහම නිර්මාණය කරලා තියෙනවා. ඒ තියෙන නිසායි අපිට පුළුවන්. මේ සබාධහම බලාපොරොත්තු වෙන්නේ එහෙම මිනිසෙක්. හිතන්නේ නැති, හොයන්නේ නැති, කල්පනා කරන්නේ නැති, විමසා බලන්නේ නැති, ප්‍රශ්න අහන්නේ නැති, තර්ක කරන්නේ නැති, වාද කරන්නේ නැති, ආවර්ජන නොකරන, පසු විපරමකුත් නොකරන, ඔහේ පුරුද්දට නිදාගන්න, පුරුද්දට හැරෙන, පුරුද්දට දත් මදින, පුරුද්දට ජීවත් වෙන කෙනෙක්. ඉතින් බලන්න අපි උදේ හම් වුණාම සුබ දෑසනක් කියනවා, good morning කියනවා. ඊළඟට ඉතින් මේ හිතලද කියන්නේ? හිතලද කියන්නේ අපි ඇත්තටම හිතනවද ඔබට සුබ උදෑසනක් වේවා අදවතින් ප්‍රාර්ථනා කළාද එහෙම කියන්නේ? අපි දන්නවද මේ මොකද්ද සුබ උදෑසනක් කියලා අපි කියන්නේ ප්‍රාර්ථනා කරන්නේ? ඉතින් අනිත් පැත්තෙන් අනිත් කෙනාත් මෝර්නින් කියනවා. ඉතින් ඒක කිසි තේරුමක් නෑ මෝර්නින් කියන එකේ. ඉතින් අපි සෑහීමකට පත් වෙන එහෙම කිව්වොත් ඇති. නොකිව්වොත් තමයි ප්‍රශ්නේ. ඉතින් මේක පුරුද්දක්. දැන් මෙහෙම සබදහම මෙහෙම යාන්ත්‍රික මිනිස්සෙක් නිර්මාණය කරලා තියෙන. එහෙම නැත්නම් මිනිස්යාට යාන්ත්‍රික වෙන්න අවශ්‍ය සියලු පරිසර සාධක හදලා දීලා තියෙන්නේ කුමක් නිසාද? එහෙම කෙනෙක්ගෙන් තමයි සබදහමේ බිස්නස් එක ජයට කරගෙන යන්න සබදහමට පුළුවන්. මේ තමයි රහස. මේ සබදහම අපිත් එක්ක කරන ගනුදෙනුව ඕනේ දෙයක් කිසිම වටිනාකමක් නැති දෙයක් බොහොම ඉක්මනට දිය වෙලා යන දෙයක් කල් පැවතින්නේ නැති දෙයක් අපේ ඇඟේ ගහන්න පුළුවන් වෙලා තියෙන සබදහමට අපි මේවා ගැන හිතන්නේ හොයන්නේ බලන්නේ කල්පනා කරන්නේ විමසන්නේ ප්‍රශ්න අහන්නේ තර්ක කරන්නේ වාද කරන්නේ ආවර්ජනා කරන්නේ ආපහු හැරිලා බලන්නේ නැති නිසා. ඉතින් එහෙම පිරිසක් එක්ක සබදහමට මේ සංසාරේ යම් තාක්කල් ගෙනියන්න ඕනේද? ඒ තාක්කල් ගෙනියන්න පුළුවන්. සබදහම අපිව දක්වනවා. දැන් අපි කොහේ යනවා පුරුද්දට? දැන් බලන්න සත්තු කැලේ නිදහසේ හිටිය සත්තු ටිකක් අල්ලගෙන අපි කියනවා හීල කරනවා කියලා. ඒ අපේ පැත්තෙන් අපි කියනවා හීල කරනවා. මේ සතාගේ පැත්තෙන් හීල වුණා, මෙයා හීල වෙච්ච සතෙක් කියලා අපි කිව්වට ඒ සතා හීල වුණා කියලා මොකද්ද මේ සිදු කරගෙන තියෙන්නේ? තමන්ගේ නිදහස අහිමි කරගෙන. ඒ සතා තමන්ගේ නිදහස අහිමි කරගෙන දැන් සතාට වහලෙක් වෙන්න වෙලා, සේවකයෙක් වෙන්න වෙලා, දාසයෙක් වෙන්න වෙලා, යන්ත්‍රයක් වෙන්න වෙලා අපි කියන වෙලාවට ඒ සතා නැකිටින්න ඕන. හීල වෙච්ච සතේ අපි කියනකොට නිදිය ගන්න ඕනේ. අපි කෑම දෙන වෙලාවට කන්න ඕනේ, දෙන දේ කන්න ඕනේ, දෙන දේ බොන්න ඕනේ, දක්කනකොට යන්න ඕනේ. ඉතින් එහෙම දක්කන් යනවා, ආපහු හැරෙන්න කිව්වම ආපහු හැරිලා තමන්ගේ හිර කූඩුව වෙතට, ඒ ගාල වෙතට කැමැත්තෙන්ම යනවා. ඒ සතු කැමැත්තෙන් යන්නේ. ඒ සතාට තේරෙන්නේ අර තමන් කලින් හිටිය නිදහස් ලෝකයේ මොනතරම් නිදහසක් තිබුණාද. මේ ඔක්කොම අමතකලා දැන් පුරුද්දට. ඉතින් මෙහෙම දවස් කීපයක් ගියම සතාට පුරුදු. ඊට පස්සේ දොර ඇරලා තිබ්බත් ගාලේ සතා යන්නේ නැහැ. කූඩු ඇරලා තිබ්බත් සතා පියාඹන්නේ නැහැ ඊට පස්සේ. මොකද සතාට හිතෙනවා මෙතන ආරක්ෂිතයි, මට වෙලාවට කණ්ඩ හම්බ වෙනවා. මේ වෙලාව කියන්නේ ඒ අයිතිකාරය හදලා දීපු වෙලාව. සතාට පරිගිනියන වෙලාව නෙමෙයි. ඒ වෙලාව දන්නේ සතානේ, නිදහසේ ඉන්න සතෙත් තමයි දන්නේ තමන්ට දවසට කොයි වෙලාවෙද බඩගිනියන්නේ. දැන් මිනිස්සු තීරණය කරනවා එහෙම බෑ, මෙන්න මම කෑම දෙන වෙලාව. ඉතින් ඒ වෙලාවට දැන් පුරුදු වෙනවා ශරීරය කෑම කන්න, බඩගිනිනෙන්න, බලාගෙන ඉන්නවා. ඉතින් මොනවා හරි පුංචි කෑමක් දුන්නාම මේ සතාට ඊට එහා දෙයක් නෑ, ඊට වැඩිය දෙයක් නෑ. දැන් මේක තමයි වෙන්නේ. මෙහෙම කාලයක් ඇති කරලා සමාජ කිරි ගන්නවා, කිරි ගන්නවා. ඊට පස්සේ දංගෙඩියට දක්වනවා. ඉතින්ද කැමැත්තෙන් යනවා. දංගෙඩියටත් පුරුදු කරාම කැමැත්තෙන් යනවා. හැබැයි දන්නේ නැහැ ඉතින් මැරෙන වෙලාවේ කැමති වෙන්නේ නැති. හැබැයි එතකොට ප්‍රමාද වැඩි. එතකොට ප්‍රමාද වැඩි. බෙල්ල කපන කල් දන්නේ නැහැ. එතනදි බෑ කිව්වට, මට බෑ කිව්වට, උඹ බෑ කිව්වට බේරෙන්න බෑ. ඊට කලින්, ඊට මොහොතකට කලින් හරි අවදි වෙන්න පුළුවන් නම් ඒ මොකද මේ පුරුද්දට යන ගමන ගැන දැනුවත් වෙන්න පුළුවන් නම් සමහර විට ඉඩක් ලැබෙයි පැනල යන්න. එහෙම නැත්නම් මාර්යාගෙන් බේරෙන්න බෑ. ඉතින් මේ තමයි සබා දහම අපිව හිර කරලා තියෙන මේ කොරිඩෝ එක. මේක කොරිඩෝ එකක්. නිකන් පැසේජ් එකක් වගේ. මේක ඇතුලේ තමයි අපි යන්නේ. එහාට බැන්නත් බෑ, වමට යන්නත් බෑ, දකුණට යන්නත් බෑ, ඔහේ පුරුද්දට යනවා. ඉතින් ඔය එකක්වත් දැනුවත් වුණු දේවල් නෙමෙයි. ඉපදීම දැනුවත් වුණෙත් නෑ. ධන ගෑම, බඩ ගෑම, ඇවිදීම, පහතේරීම, ඉදුල් කට ගෑම, ඔය ළමා වියට පැමිණීම, වැඩි වියට පැමිණීම, නව යෝන් වියට එීම, යෝන් වියට, තාරුණ්‍යයට මේ එකක්වත් අපි හිතලා සැලසුම් කරලා කළ දේවල් නෙමෙයි. ඔහේ සබාදහම අපි එක්ක යනවා. අපෙන් වැඩ ගන්නවා. ඒ කාලේ ගන්න තියෙන වැඩේ ගන්නවා. මව් කුස ඇතුළේදී අපෙන් ගන්න තිබිච්ච වැඩේ සබාදහම හරියට ගත්තා. ඉපදුනාට පස්සේ ගන්න තියෙන ඉතින් අපි දන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ. හැබැයි ඒක තමයි ඇත්ත. ඒකට මේ සබාදහම ඒ මව් කුසේ පිළිසිඳ ගත්ත මොහොතේ සිට මේ වෙනකල් අපිව කාර්යක්ෂම කරමින් අතිකාර්යක්ෂම කරමින් අපෙන් වැඩ ගන්නවා වැඩ ගන්නවා වැඩ ගන්නවා යන්ත්‍ර වගේ අපේ දැනීම් අඩු කරමින්. කියන්නේ දැනෙන ස්වභාවය අඩු කරනවා. අපිට මොකද වෙන්නේ? ඒ වගේ වැඩිය දැනෙන්නේ. අපි මෙච්චර කල් මොනවද කරලා තියෙන්නේ ඒව හිතන්න එපා. ඒ කරපු වගේ මොනවද ලැබිලා තියෙන්නේ, ඉතිරි වෙලා තියෙන්නේ මොනවද, ඒව හොයන්නත් එපා. ඒව හිතන්න එපා. ඉතින් හිතන්න ඕනේ මාතෘකා ටිකකුත් සබාදහම අපිට දෙනවා. ඒවත් හරි පුරුද්දට අපි හිතන දේවල්. අපි ඕනකමෙන් හිතන්නේ නැහැ. මේ හිතවන ටික ඒ හිතන්න ඕනේ. ඒ හිතීමත් හොඳට බලන්න කොරිඩෝ එකක තමයි අපි හිතන්නේ. දෙපැත්තෙන් දැල් ගහලා තාප්ප බැඳපු නිකන් පැසේජ් එකක් වගේ මේක ඇතුලේ තමයි අපි හිතන්නේ. මොනවා හිතුවත්, කවදා හිතුවත් කොච්චර හිතුවත් වෙනසක් නැහැ. අලුත් දෙයක් නැහැ. ඔය හිතන ටිකම තමයි. ඉතින් ඔහොම වැඩ ගන්නවා වැඩ ගන්නවා වැඩ ගන්නවා. මරණය කියන්නේ අපෙන් ගන්න වැඩක්. ඊට පස්සේ අපිට මේ ශරීරයෙන් වැඩක් ගන්න බෑ. හැබැයි සබා දහම මේ ශරීරයෙන් උත් වැඩ ගන්නවා මරුණට පස්සේ. මරුණට පස්සේ කවුරුත් එපා කියනවා මේ ශරීරේ. අපි සබාදහම අතාරින්නේ නැහැ. ඒ ශරීරෙනුත් වැඩ ගන්නවා. ශරීරයක් නැති වෙනකල් හිතිනුත් ඊට පස්සේ වැඩ ගන්නවා. දැන් හිතයි ශරීරයේ වෙන් වුණාට පස්සේ ඉතින් ගන්න පුළුවන් වැඩේ වෙනම සබාදහම ගන්නවා. ශරීරෙන් ගන්න පුළුවන් වැඩේ වෙනම ගන්නවා. ඉතින් කල්යාණ මිත්‍රේනි, හිතවතුනි, මේකද ජීවිතේ? මේකද අපිට ඕනේ ජීවිතේ? අපි කාර්යක්ෂමයි කියලා ආඩම්බර වෙනවා. අපිට සම්මාන ලැබෙනවා, උසස් වීම ලැබෙනවා, දීමනා ලැබෙනවා, සාතික ලැබෙනවා, වරප්‍රසාද ලැබෙනවා, විදේශ ගමන් ලැබෙන්න පුළුවන්, ශිෂ්‍යත්ව ලැබෙන්න පුළුවන්. මේ සියල්ල මොකද? මොකටද? මාරයා කඩුව උස්සගෙන ඉන්නවා බෙල්ලට උඩින්. අපි තොහේ ඉන්නවා. අර හීල වෙච්ච සතෙක් වගේ. කඩුව පාත් වෙනකොට අපි බෑ කිව්වට වැඩක් නැහැ. ප්‍රමාද වැඩි. ඒ නිසා මේ යාන්ත්‍රික ජීවිතයෙන් අවදි වෙමු. මේ පුරුද්දට ගත කරන ජීවිතයෙන් අපි පිබිදෙමු. ඒ සඳහා යතුරුයි සිහි බුද්ධිය. අපි සිහි බුද්ධියේ හෝරාවට පාතබු. මේ මොහොතේ හිතෙන ඕනෑම දෙයක් ඕනෑකමින් තෝරගෙන හිතනවද? ඕනෑකමින් තෝරාගත් මාතෘකාවක් ගැනද හිතන්නේ? නැතිනම් කවුරුන් හෝ නොදන්නා කෙනෙකු ඉදිරිපත් කළ මාතෘකාවක් ගැනද හිතෙන්නේ? හොඳට බලන්න. යමක් ගැන හිතමින් සිටින විට මේ සිටීම කොහොමද පටන් ගත්තේ? ඇයි මම මේ දේ ගැන හිතන්නේ? කවුද තීරණය කළේ මා මේ කාරණේ ගැන සිටිය යුතුයි කියලා? කවුද තීරණය ගත්තේ? මොනවා ගැන හිතුවත්, වැස්ස ගැන හිතුවත්, හෙට ගැන හිතුවත්, රාත්‍රී ආහාරය ගැන හිතුවත්, බලන්න ඒ මාතෘකාව ගැන සිටිය යුතුයි මේ මොහොතේ කියා තීරණය කළේ කවුද? කියන්න පුළුවන්ද? තමන්මයි, මමමයි. කුමක් ගැනද සිටිය යුත්තේ? කවුද තීරණය කළේ? එපමණක් නොවෙයි, කොහොමද ඒ ගැන හිතන්න ඕනේ? බලන්න, හිතෙන විදිහ ඒ විදිහට හිතන්න කියා තීරණය කළේ කවුද? මේ ප්‍රශ්න දෙක නැවත නැවත තමන්ගෙන්ම අහන්න, විමසන්න, විචාරන්න, ප්‍රශ්න කරන්න, සොයා බලන්න, ගවේෂණය කරන්න. සිතන්නට පොළඹ වන අලුත් අලුත් මාතෘකා හිතට යවනවා. කවුද වන්නේ පේන්න නෑ. මේ ගැන හිතන්න, මේ ගැනත් හිතන්න, මේ ගැනත් හිතන්න කියමින් එකකට පසු එකක් වශයෙන් ඒ කවරක් හෝ යටින් ඉරි දෙකක් ඇඳලා අපි හිතන්න පටන් ගත්තාම හිතන්න ඕනේ කොහොමද කියලා අපිට කවුද මඟ පෙන්වන්නේ? ඒ ගැන ඊයේ පෙරේදත් ඊටත් කලිනුත් යම්තාක් දුරට හිතුවද ඒ තාක් දුරට අදත් හිතනවා. අදත් හිතනවා සහ ඉන් ටිකක් එහාට මේ සිටීම සිදුවන්නේ පටු කොරිඩෝවක, රේඛීය කොරිඩෝවක, පැසේජයක දිගින් දිගට. කවුද මේ කූඩුව හදලා තියෙන්නේ? මෙහෙම හිතන්න කියා වෙන විදිහකට හිතන්න එපා කියා අපද කවුද පුහුණු කොට පුරුදු කර තිබෙන්නේ? ඒ කවුද කියන්නේ ප්‍රශ්නෙට උත්තරයක් නැති වුණත් බලන්නේ. මේ සිටීම සිදුවන්නේ කූඩු කළ පතයක පාරක. පාර හදලා තියෙන. කවුරුන් හෝ අපද කාර්යක්ෂම සිතන යන්ත්‍ර බවට පත් කර තිබෙනවා. නැතිනම් කවුරුන් නිසා හෝ අප කාර්යක්ෂම වූ සිතන යන්ත්‍ර බවට පත් වී තිබෙනවා. වේගයෙන් හිතන්න පුළුවන්, වේගයෙන් මාතෘකා තෝරගන්න පුළුවන්, එක මාතෘකාවකින් තවත් මාතෘකාවකට ඉක්මනින් මාරු වෙන්න පුළුවන්. මේ අපේ වර්තමාන යථාර්ථය. මේ තමයි අපිට සිදු වී තිබෙන දේ. මේ ගැන දැනුවත් වෙන්න. මේ ගැන සිහි කල්පනාව ඇති කරගන්න. සිතන යන්ත්‍රය පිළිබඳව කිසියම් දුරකට ඉපදුණු සිහි බුද්ධියෙන්, සිහි කල්පනාවෙන්, සිහි නුවණින් යුතුව අපි මේ භාවනා අභ්‍යාසය අවසන් කරමු. මේ විමර්ශනයේ අදාළ සාකච්ඡාවට යෝග්‍ය අත්දැකීම් තිබෙනවා නම් ප්‍රශ්න තිබෙනවා නම් මේ ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව
අවසරයි සර්. මේ චැට් බොක්ස් එකට යොමු කරපු ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ මට පරිවර්තනය කරන්න නම් බැරි වුණා. මම මේ ඉංග්‍රීසි එකම කියවන්නම් සර්. There is a saying, multitasking is a myth. All this time, I thought I can do many things at once. While eating, I can talk to someone. While listening to someone on radio, listening to something on radio, I can instruct someone to do something at home. Later on, I realized it's not being mindful on both activities, but a shift of focus where one action is taking 10% and the other is taking 90% simultaneously, not 100% to any activity. It's similar to being a robot or a machine, which Sir just spoke about. The question is, multitasking is a myth or is it actually possible to do simultaneously? Multitasking has also become a habit now. Please clarify.
Bohoma ping Dr. Sujanti. Me karane tamai me. අපි හිතන්නත් ඕනේ අද වැඩිපුර කතා කළේ මේ වැඩසටහනේ මේ මල්ටි ටාස්කින් කියන්නේ එක වෙලාවක වැඩ කිහිපයකට අවධානය යොමු කිරීම වැඩ කිහිපයක් කිරීම ඉලක්ක කිහිපයක් හඹා යෑම වර්ණනා කරනවා පොළඹවනවා ධෛර්යයටපත් කරනවා එහෙම කෙනෙක් තමයි හොඳ කෙනෙක් දීප්තිමත් කෙනෙක් කාර්යක්ෂම කෙනෙක් කියලා ඉතින් ඒ මම කලින් කිව්වා වගේ ඒකට ඉතින් වැඩි පඩි දෙනවා ලකුණු දෙනවා සහතික දෙනවා පදක්කම් දෙනවා උසස් වීම දෙනවා එහෙම. ඉතින් මේ එහෙම බැරි නෑ. මේ මල්ටි ටාස්කින් කියන එක එක වෙලාවේ වැඩ කීපයක් කරන්න පුළුවන්. එහෙම යන්ත්‍ර තියෙනවනේ එක වෙලාවේ එක වැඩක් කරන යන්ත්‍ර නෑනේ. එහෙම ඕනේ නෑනේ යන්ත්‍රයක්. යන්ත්‍රයකට පුළුවන්, යන්ත්‍රයකට පුළුවන් අපිටත් පුළුවන්. ඉතින් එතකොට මේ ප්‍රශ්නේ ඇසු හිතවතාවෝ හිතවතිය කිව්වා වගේ මේ අවධානය බෙදෙනවා. හැබැයි 90යි 10යි වගේ නෙමෙයි බෙදෙන්නේ. මේ අපි අවධානයේ 100 නෙමෙයි. ඉතින් 100ෙන් 20ක් එකකට આવොත් 80ක් අනිත් එකට යන්නේ නැහැ. තවත් 30ක් 40ක් යනවා. ඉතිරි අවධානයේ කොහේ යනවද දන්නේ. මේක තමයි ඇත්ත. මේ කොහොම හරි එරි මෙහෙම මේ මෙහෙම බහුකාර්ය යන්ත්‍ර බවට බහුකාර්ය යන්ත්‍ර බවට මිනිස්සුන් පත් වෙලා තියෙන මේක පුළුවන් එක්තරා දුරකට පුළුවන් සහ එක්තරා කාලයකට පුළුවන් මේක තමයි වැදගත්ම දේ මේ මේ බහුකාර්ය යන්ත්‍රයක් විදියට මිනිස්යාට බෑ දීර්ඝායස ලබන්න يعني යම් බොහොම දීර්ඝ කාලයක් මේ විදියට ඉන්න බෑ කෙටි කාලයක් ඒ යන්ත්‍රයක් වුණත් පැය 24ම වැඩගත්ොත් නොනවත්වා මේකෙන් ඒ යන්ත්‍රය බොහොම කාර්යක්ෂම යන්ත්‍රයක් වෙයි හැබැයි ඉක්මනට කැඩිලා ඉක්මනට අබලම් වෙනවා ඉක්මනට දිරලා යනවා ගෙවිලා යනවා එහෙම තමයි වෙන්නේ ඒ නිසා ඔය මල්ටි ටාස්කින් බහුකාර්ය යන්ත්‍ර බවට කෙනෙක්පත් වුනහම රස්සාව දිහරි gedere දිහරි බොහොම පොඩි කාලෙකින් උපරිම පර්ෆෝමන්ස් පෙන්නනවා ඒ පෙන්වන්න පුළුවන් සියලුම දක්ෂතා බොහොම කෙටි කාලෙකින් පෙන්නනවා ඒ කෙටි කාලය ඊට පස්සේ ඒ ප්‍රශ්නේ කිව්වා වගේ නිරෝගීකම නැති වෙනවා කායික මානසික බුද්ධිමේ මේ නිරෝගීකම නැති වෙලා යනවා ඉතින් ඒ නිසා අද මේ ඔය මල්ටි ටාස්කින් කියන එකට වැඩිය අද කතා කරන්නේ සිංගල් ටාස්කින් මල්ටි ෆෝකසින් කියන single tasking multi focusing දැන් අර මේ multi tasking කිව්වහම අපේ focus එක බොහොම දුර්වලයි. අපේ අවධානය යොමු වෙන එක හරි වීක්, දුර්වලයි. ඒක තමයි ප්‍රශ්නේ අපිට. ඒතර අපිට කොහොමද දැන් එක වැඩක් එක වෙලාවෙ කරත් අපිට අපිව දැනෙන්නේ. අපි වැඩ ගොඩාක් එක වෙලාවෙ කරන්න ගියාම කොහොමද අපිට අපිව අමතක වෙන්නේ? ඉතින් බොහොම කෙටි කාලයකට අපිට අපිව අමතක කළා, හරියට මත්ද්‍රව්‍යයක් දුන්නා වගේ. දැන් කෙනෙක්ගෙන් වැඩ ගන්න කරන එක උපක්‍රමයක් තමයි යට මත්ද්‍රව්‍යයක්. මත්ද්‍රව්‍යයක් දුන්නා මෙයා ඊට පස්සේ බඩගිනි කියන්නේත් නැහැ, නිදිමතයි කියන්නේත් නැහැ. ඒ වැඩ යන්ත්‍රයක් වගේ. හැබැයි කෙටි කාලයයි. ඊට පස්සේ ඉතින් දුර්වලයිනේ. එතකොට මේ මල්ටි ටාස්කින් එකේ බහුකාර්ය යන්ත්‍රයක් වුණාමත් ඒ தත්ත්වය තමයි අපිට අපිව දැනෙන්නේ නැති වෙලා ගිහිල්ලා. අවුල දැනෙන්නේ නැහැ, විවාහ ජීවිතය ගැන අවබෝධයක් නැහැ, එතන මොකද වෙන්නේ කියලා. සමාජ වෙන්නේ මොනවද, රටේ වෙන්නේ මොනවද, Tamanට වෙන්නේ මොකද, සංසාරයට වෙන්නේ මොනවද, මේ මොනවත් දැනෙන්නේ නැති බොහොම හොඳ කාර්යක්ෂම බහුකාර්ය යන්ත්‍රයක් වෙනවා ටික කාලෙක. ඊට පස්සේ කඩාගෙන වැටුනහම කඩාගෙන වැටෙනවා. මොකද මිනිස්සයා එහෙම වැඩි කාලයක් ඉන්න බෑ. එතකොට Tamanට තමනුත් නෑ. Tamanට තමනුත් නෑ. ඉතින් ඒ නිසා මේ පිළිබඳ හොයන අය පරිශ්‍රමයි දැන් කියන්නේ single tasking, එක වැඩක්. Multi focusing, ඒ කියන්නේ සම්පූර්ණ ඇහෙන්, කන් දෙකෙන්, අත් දෙකෙන් මේ හැම දෙයකින්ම මේ වැඩි අවධානයක් ඒ දෙයට යොමු කරන්නේ. එක ඉන්ද්‍රියකින් නෙමෙයි, වැඩි ඉන්ද්‍රිය ප්‍රමාණයකින් අවධානය කරන එක වැඩේට යොමු කරන්නේ. ඒක තමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයේ තමන්ට. ඒ වගේම තමන් කරන සේවය වැඩි කාලයක් කරන්න පුළුවන් වෙන්නේ එතකොට. කොහෙට හරි, ගෙදරට හරි, ආගමට හරි, රටට හරි, රස්සාවට හරි. වැරදි වෙනවාඩුයි, ලෙඩ වෙනවාඩුයි. ඒ වගේම ඉන් වින්දනයක් ලබන්න පුළුවන්. අතන සතුටක් නෑ. යන්ත්‍රයකට මොකද්ද කියන සතුට, ඒකත් මායාවක්. ඒ සතුට කියන එක අපිට බලෙන් දෙනවා, කෘතිම සතුටක්. අවුරුද්දට සැරයක් ගෙනල්ලා ඔක්කොම ඉස්සරහා අගේ කරන මොනවා හරි ටැග්ගක් දීලා, කණ්ඩ ටිකක් දීලා, එච්චරයි නටන ඉවරයි. ඒක කෘතිමයි. මේ වැඩ කිරීමෙන් ලබන සතුට ලබන්ට නම් පුළුවන් තරම් බලන්න single tasking, multi focusing. වෙනත් සාකච්ඡාවට කාරණා තිබෙනවද?
අවසරයි ආචාර්යතුමනි, පෙරුවන් සරණයි. දැන් විවිධ කාර්යවට කොට කීපයක් එක ස්ටෑන්ඩයිස් කරොත්, ඒ කියන්නේ විවිධ විවිධ කාල පරිච්ඡේදවලද විවිධ විවිධ ක්‍රියාකාරකම් කරලා මල්ටි ස්කිල්ස් ප්‍රොමෝස් පර්ෆෝමන්ස් ගන්න පුළුවන් නම් ඒ වඩාත් යෝග්‍යයි. ඒ කියන්නේ විවිධ විවිධ කාල පරිච්ඡේදින් එකම වෙලාවෙම නෙමෙයි ඒ කාලය ස්ටෑන්ඩඩයිස් කරලා, මේ කාලය මේ කටයුත්ත, මේ කාලය මේ ක්‍රියාවලිය, මේ කාල සීමාව තුන මේ ක්‍රියාවලිය, ඒ විදිහට ස්ටෑන්ඩඩයිස් කරලා සම්බන්ධ කරගෙන කරොත් උපරිම මල්ටි ස්කිල්ස් පර්ෆෝමන්ස් එක ගන්න පුළුවන් නේද ආචාර්යතුමනි?
ඔව්, මේ අර මල්ටි ටාස්කින් වලට යනවට වැඩිය මේක ඊට වැඩිය හොඳයි කියලා හිතෙනවා. කොහොමද ඉතින් අපිට එකම වැඩක් උදේ ඉඳලා රැ වෙනකල් කරන්න බෑ. යන්ත්‍රයක් ගත්තොත් ඒ අච්චු ගහන යන්ත්‍රය නම් එයාට පුළුවන් අච්චු ගහන්න විතරයි. කොළ කපන යන්ත්‍රය නම් එයාට පුළුවන් කොළ කපන්න විතරයි. අමුණන්න පුළුවන් යන්ත්‍රයක් නම් එයා කරන්නේ අමුණන එක විතරයි. ඒකට එයාට අච්චු ගහන්නත් බෑ, මුද්‍රණය කරන්නත් බෑ, කඩදාසි කපන්නත් බෑ. ඉතින් මේ දැන් එහෙම තත්යකටත් මිනිස්සු ගෙන තින අතරේ කට නම් කට විතරයි. එයාට වෙන මොනවත් කරන්න බෑ. දැන් එහෙම නෙමෙයි, මිනිස්සයා කියන්නේ විවිධත්වයකට කැමති, විවිධත්වයට පුළුවන් කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ වගේම අපිට ජීවිතේ එකම දෙයක් කර කර ඉන්න බෑ එක එක දේවල් කරන්න වෙනවා. ඉතින් ඒ ඔබතුමා කිව්වා වගේ එහෙම හදා ගන්න පුළුවන් නම් ඒ කාලයත් එක්ක බලද්ද උදේට වැඩි මොනවද කරන්න පුළුවන්. දවල් වෙනකොට වැඩි හැකියාවක් තියෙන මොන වගේ කාර්යයකට හැන්දෑවේ කොහොමද? දැන් මේ පාසල් වල කාලසටහන් හදනකොටත් විෂය එක එක විෂයට එහෙම බලන්න ඕනේ බලනවත් ඇති. දැන් ගණිතය වගේ විෂයක් ගත්තාම ඒක පාසල ඇරෙන්න ඕන මෙන්න තියෙද්දි බඩගිනි වෙලාවේ හොඳට මහන්සි වෙලාවේ ගණිතය වගේ විෂයක් ගත්තොත් ඉතින් උගන්නන්න ගියොත් මම දන්නේ නැහැ මොන තරම් දුරට මේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙයිද කියලා. ගුරුවරයා ප්‍රේසයටපත් වෙලා ළමයි ප්‍රේසයටපත් වෙලා බඩගින්නේ ඉන්නේ. ඉතින් එතකොට ගණිතය වගේ විෂයක් ටිකක් අර නැවුම් වෙලාවක ඉගෙනුවොත් වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට බලලා එහෙම සැලසුමක් හදාගන්න පුළුවන් නම් එයින් වැඩි ප්‍රයෝජනයකුත් ලැබෙනවා. වෙහෙසත් අඩුයි, වෙහෙස අඩුයි, මනුෂ්‍යය ලෙඩ කරන ගතියත් අඩුයි. ඒ වගේම මේ මනුෂ්‍යයන්ට තමන්ගේ ජීවිතේ විඳින්න අවස්ථාවක් තියෙනවා. මේක හරි වැදගත්. මේ ජීවිතේ විඳීම කියන එක අපි ඒක වෙන් කරලා ගන්නවා. විඳීම අපි වෙන් කරලා ගන්නවා ජීවත් වීමෙන්. හොලිඩේ එකක් විදිහට, එහෙම නැත්නම් නිමාඩුවක් විදිහට, විඳින වෙලාව. රූපවාහිනිය බලන මේක තමයි විඳින වෙලාව කියන්නේ. ඉතින් එහෙම ඒකේ තියෙන විඳිනේ වෙනම එකක්. නමුත් මේ ජීවත් වීම විඳිනේ කිරීමට පුළුවන් වෙන්නේ ඔය විදිහට මේ හැම දෙයක් එක්කම සමපාත කරන්න පුළුවන්. මේ මිනිස්සයා එයාගේ හැකියාවන්, එයාගේ කායික தත්වය, දවසේ ස්වභාවය, කාලගුණය, කරන කාර්යයේ ස්වභාවය මේ ඔක්කොම එක බලලා පුළුවන් තරම් මේවා එකට ගලපලා ගන්න පුළුවන් නම් තමයි ඒ කරන දේ මිනිස්සයාට ජීවත් වීමෙන් බින්දනයක් ලැබෙන්නේ. ඉතින් එහෙම ගන්න පුළුවන් නම් එහෙම සමපාත වුණු සැලසුමක් එක්ක එතකොට ඉතින් අපිට කරන්න වෙන විවිධ කාර්යයන් විවිධ වූ වෙලාවල් වල විවිධ වූ අවකාශයන්ගේ කරන්න පුළුවන්. අර කලින් කියපු ප්‍රශ්නේ ඉතින්දි ගා අඩු වෙනවා.
ආචාර්ය තුමනි එහෙම සමපාත කළා කරනකොට අර ලොස් එක අඩු වෙලා උපරිම ප්‍රයෝජනය ගන්නත් පුළුවන්. ඒ වගේ තත්ත්වයකට යන්න සිහිබුද්ධිය අවශ්‍යමයි නේද? මොකද මේ වෙලාවට ඒක ඇලෙ උකන ඒකට සිහිබුද්ධිය තියෙන නිසා Tamanta ලැබෙන ලොස් එක තමගේ සෞඛ්‍යයට හරි ඉකොනොමිකල් හරි ලොස් එකක් වෙනවා නම් හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් නේද සිහිබුද්ධිය ගැනීම කරනකොට.
ඔව් ඒක ඉතාම වැදගත්. ඒ නිසා තමයි මේ ආවර්ජනයේ සහ පසු විපරණ වැදගත් වෙන්නේ. මේ ඔහි යන්ත්‍රවල නොකරන දෙයක්, යන්ත්‍රයකින් බලාපොරොත්තු නොවන දෙයක් අපි වැඩ කරනවා. ඊට පස්සේ පොඩ්ඩක් ආපහු බලන්න, ආවර්ජනය කරලා බලන්න, පස්චීපරම බලන්න. එතකොට තේරෙනවා මේ අපි හිතනවා මේක උදේට ගැලපෙනවා. හැබැයි උදේට නෙමෙයි. උදේ බෑ ඒ වැඩේ කරන්න. හීතලේ බෑ. සමහරට ඒක ඒ කාර්යයට ගැලපෙන්නේ නැහැ. ඒක එතකොට අපිට පුළුවන් ඒක නෑ මේ වෙලාව නෙමෙයි. මේක ටිකක් දවල් වෙලා උදේට ඊට වැඩිය වෙන දෙයක් අපිට කරන්න පුළුවන්. දැන් මේ විදිහට මේ සිහිබුද්ධිය තිබුණොත් තමයි මේවා හරියට ගලපා ගන්න පුළුවන්. ඒ ගැලපීම ඊටම වටිනවා. ඒකට මේක වෙනස් කරන්න වෙනවා. ඍතුවෙන් ඍතුවට වෙනස් කරන්න වෙනවා. කාර්යයෙන් කාර්යයට වෙනස් කරන්න වෙනවා. පුද්ගලයෙන් පුද්ගලයට වෙනස් කරන්න වෙනවා. මේ සදාකාලිකම සදහටම කියලා මාස්ටර් ප්ලෑන් එකක් හදන්න බෑ. ඒක වෙනස් වෙන, කියන්නේ නොවෙනස් වෙන ප්‍රමිතියක් සැලැස්මක් කියලා හදන්න බෑ. මේ යන්ත්‍රවලට හදන්න පුළුවන්, මිනිස්සුන්ට හදන්න බෑ. ඉතින් ඒ නිසා මේ සිහිබුද්ධිය තිබුණොත් ඒ වෙනස් වීම වලට අපිව හැඩගස්ස ගන්න පුළුවන්.
අවසරයි සර්. බුදුන් වහන්සේ වැඩ වසන කාලේ බුදුන් වහන්සේට විවිධ චරිත හම්බ වුණා. හම්බ වෙලා ඒ අය ආර්ය මාර්ගයට පැමිණුණා. ඒ ආර්ය මාර්ගයට පැමිණුනේ බුදුන් වහන්සේ හමු වීම නිසාද, එහෙම නැත්නම් ඒ අයගේ සිහිබුද්ධිය පාවිච්චි කිරීම නිසාද? මම මේ අහන්නේ දැන් බුදුන් වහන්සේ අඟුලිමාල හම්බුණාට පස්සේ අඟුලිමාල තෙරුන් වහන්සේ නමක් බවට පරිවර්තනය වුණා. දැන් එතනදී අඟුලිමාල සිහිපොත්දී පාවිච්චි කරලද ඒ තෙරුන් නමක් බවට පරිවර්තනය වුණේ එහෙම නැත්නම් බුදුන් වහන්සේ හමුවීම නිසාද? තවත් දෙයක් කියනවා නම් කෙසා ගෝත්‍රමයිට අර ඔබ තියෙන තනකින් ගෙදරක් තියෙන තනකින් හොයාගෙන ඉන්න කියන අවස්ථාවේදී මට හිතෙන්නේ කෙසා ගෝත්‍රිකමිට සිහිබුද්ධිය කියන කාරණේට කාලය තිබුණා ගොඩක් වෙලා. බුදුන් වහන්සේ හමු වීමත් එකක්. හැබැයි කෙසා ගෝත්‍රිකමිට කිසියම් කාල පරිච්ඡේදයක් තිබුණා එකන හිතන්න. ඉතින් නමුත් වර්තමානයේ අපිට එහෙම බුදුන් වහන්සේ නැහැනේ. අපිට තියෙන්නේ සිහිබුද්ධිය පමණයි. මම කියන කාරණේ මම මතු කරන්න උත්සාහ කරන්නේ සමහර අයගේ මතයක් තියෙනවා මේ අද අපිට මේක අවබෝධ කරගන්න බෑ බුදුන් වහන්සේත් නෑ රහතන් වහන්සේලාත් නෑ කියලා. නමුත් සර්ගේ මේ පැහැදිලි කිරීමෙන් මට තේරුනේ අපි සිහිබුද්ධිය අධ්‍යක්ීම් හරහා වර්ධනය කරනවා නම් අපේ ජීවිතේ පරිවර්තනයකට භාජනය කරගන්න පුළුවන් නේද කියන ප්‍රශ්න තමයි මම මතු කරන්නේ. බොහොම ස්තුතියි.
ආ බොහොම හොඳයි. මේ ඔය කාරණා දෙකම එක වගේ වැදගත්. එකක් විතරක් තිබ්බට වැඩක් නැහැ. දැන් බුදුන් වහන්සේ ඉව මුණ ගැහුණු බොහෝ දෙනෙක් හිටියානේ. බුදුන් වහන්සේ ගිහිල්ලා හම්බ වුණු බොහෝ දෙනෙකුත් හිටියානේ. හැබැයි කීයේ කී දෙනාද ගෙද ජීවිත වෙනස් වුණේ. කියන්නේ ඊතර වෙන පාරට වැටුනේ කීයෙන් කී දෙනාද? හැමෝම වැටුන්නේ නැහැ. බුදුන් වහන්සේ මුණ ගැහිම නම් එකම හේතුව. එහෙම වෙන්න ඕනේ හැම දිනාටම. හැම දිනාටම එහෙම වුණේ නැහැ. ළඟින්ම හිටිය අයත් ඉන්නවා එහෙම නොවුණු. ඒ වගේම ඉතින් මේ සිහිබුද්ධිය කියන දේ මේ නැති කෙනෙක් නැහැ. හැබැයි මේ දොර ඇරලා නැහැ. සිහිබුද්ධිය අපි හිර කරලා තියෙන්නේ. සිහිබුද්ධිය අගුළු දාලා අපි සිහිබුද්ධියෙන් තොරව කටයුතු කරනවා පුරුද්දට. ඉතින් මේ සිහිබුද්ධියේ දොරට තට්ටුවක් කිරීම තමයි ඒ බුදුන් වහන්සේගේ කාර්යභාරය. සුන්ගේ සිහිබුද්ධිය දොරට තට්ටු කරන යාව නිදි කරලා නැති වෙන සිහිබුද්ධිය දැන් නිර්වින්දනය කරනවා. එතෙන් තට්ටු කරලා යාව අවදි කරලා ගන්න ඕන. ඒතරේ තට්ටු කරන්න පිටින් කෙනෙක් එන්න ඕනේ දොරට. අපි ඉන්නේ ඇතුළේනේ. කවුරුන් එරීට ඇවිදින් ඇවිල්ලා දොරට තට්ටුවක් දැම්මම තමයි අපිට හැරෙන්නේ. ඉතින් සමහර විට අපි දොර ළඟම හිටියොත් එක තට්ටුවකින් හැරෙන්න පුළුවන්. ඉතින් දොරෙන් ගාක් එහා පැත්තේම කෙරවල නම් ඉන්නේ හයියෙන් දොරට අයින් ගැහුවත් හැරෙන්නේ නැති වෙන්න පුළුවන්. එකක් දොරට එකක් හරි කිට්ටුවෙන් හිටියොත් ඔන්න තට්ටු කරනකොට පළවෙනි පාර දෙවෙනි පාර තුන්වෙනි පාර එහෙම තට්ටු කරනකොට ටික ටික හැරෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා එකතු වෙන්න ඕනේ. මනුස්සෙක් ධර්ම මාර්ගයට එන්න නම් පිටින් තට්ටුවකුත් ඕනේ. ඒ තට්ටුවෙන් සිහිබුද්ධිය අවදි වෙන්නත් ඕනේ. ඉතින් තට්ටු කරපමණින්ම සිහිබුද්ධිය හැරෙන්නේ නැහැ. ඉතින් බුදුන් වහන්සේ තට්ටු කළ කී දෙනෙක් හිටියද? හැබැයි අවදි වුණේ බොහොම ටික දෙනයි. ඒ සමාහිතේක සංසාරී දවසක ප්‍රයෝජනයක් වෙයි. නමුත් ඒ කාලේ ගත්තොත් එහෙම උලා නැහැ. මේ සිහිබුද්ධිය අවදි වෙන්න තට්ටුවකුත් ඕනේ. ඒ වගේම ඒ තට්ටුව නිසා අපි අවදි වෙන්නත් ඕනේ. එහෙම අවදි වුණොත් තමයි සිහිබුද්ධිය අවදි වුණොත් තමයි පමණමයි කෙනෙක් ආර්ය මාර්ගයට එන්නේ. දැන් කාලේ බැරිද පුළුවන් ද බලන්න උත්සාහ කරන්න. අපි එහෙම මේ කාලේ බෑ කියලා අතැල්ල දාන එක ලේසි. හැබැයි එහෙම අතැල්ල දාන උත්සාහ කළාද? හොඳ සැබෑ උත්සාහයක් අරගෙනද සිහිබුද්ධියෙන් ඉන්න බෑ කියලා අපි තීරණය කරන්නේ. එහෙම නැත්නම් කම්මැලිකම නිසාද, කල් දාන්න ඕනේ නිසාද, කැප කරන්න බැරි නිසාද, ආත්මార్థකාමීකම නිසාද, නැතිනම් සංසාරයේ බදාගෙන වැඩිකම නිසාද ඒක හොයලා බලන්න.
සර් තවත් ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා චැට් බොක්ස් එකට. ඒක ප්‍රශ්නයක්මද කියලා තේචර පැහැදිලි නැහැ. When you ask to focus on from where the thoughts come from, I understood that it just comes without inviting the thought. Felt that it is the habit that we form through the samsara that drives it.
Oh, මේ සිතිවිලි එන්නේ කොතනින්ද? කවුද මේ සිතිවිලි එවන්නේ? ද අපි ඒවට ආරාධනා කළේ නැහනේ. හැරයුම් කළේ නැහැ. ඉතින් හැරයුම් කළත් අපිට ඕනේ සිතිවිලි එන්නේ නැහැ. අපිට සලසුමක් හදන්න බෑ. මේ අහවල් වෙලාවට මේ සිතිවිල්ල එන්න ඕනේ කියලා. සලසුමක් හදුවට ඒ සිතිවිල්ල අර වෙන ඕනේ සිතිවිල්ලක් එන්න පුළුවන්. මේ සිතිවිලි ඒම අපේ අතේ නෙවෙයි තියෙන්නේ. මේක තමයි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේ සිතිවිලි කියන ඒවා අපිට අයිති දේවල් නෙවෙයි. අපිට අයිති නැහැ. අපේ පාලනයෙන් තොරයි. මේවා අයිති කර ගැනීම නෙමේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ අපිට අයිති නැති සිතිවිලි අපිට කොහොම හරි උපක්‍රමයක් දාලා හොඳට භාවනා කළොත් අපිට අයිති කරගන්න පුළුවන් නෑ. සිතිවිලි අපිට අයිති කරගන්න බෑ. අයිතිත් නෑ, අයිති කරගන්න ඕනෙත් නෑ. මේවා එන්නේ අතීතේ. ඒක තමයි ඇත්ත. අතීතයෙන් තමයි සිතිවිලි එන්නේ. අතීතේ තමයි සිතිවිලි ඒවා. ඒ කියන්නේ අතීතයෙන් කියලා කියන්නේ මේ එන හැම සිතිවිල්ලක්ම අතීත අත්දැකීමකට සම්බන්ධයි. අතීත අත්දැකීමකට සම්බන්ධ නොවුණු සිතිවිල්ලක් නැහැ. මොනවා හිතුණා? එත ගැන හිතුණත් ඊළඟ ආත්මේ ගැන හිතුවත් අතීතේ එකම එක වතාවක් හරි ඒ ගැන හිතලා තියෙනවා. ඒතර මේ හැම සිතිවිල්ලක්ම එන්නේ අතීත අත්දැකීම් ආශ්‍රයෙන්. අතීත අත්දැකීම් ආශ්‍රයෙන්. මේ ඊළඟට මේ දැන් අපි මේවා හිතලා තියෙනවානේ. ඒ කියන්නේ මේ සිතිවිල්ලක් එක්ක අපි යම් තාක් දුරක් ගිහිල්ලා තියෙනවා අතීතේ. පුංචි ගමනක් අත් දෙක අල්ලගෙන බදාගෙන වැළඳගෙන ගිහිල්ලා තියෙනවා. තමහර විට පොඩි ගමනක් දුර ගමනක් ගිහිල්ලා තියෙනවා. එක වතාවක් නොවෙන්න පුළුවන් මතක් වුණු වාරේ ටික ටික හිතලා තියෙනවා. ඒකට ටික ටික එහාට මත්වල් බැඳගෙන මේ හැම සිතිවිල්ලක් එක්කම අපි යුග ජීවිතයක් ගත කරලා තියෙනවා. ඒ කියන්නේ යුගල ගමනක් ගිහින් තියෙනවා. දැන් එතකොට මේ වෙලාවේ මතක් වෙනකොට අර ඒ සිතිවිල්ලත් එක්ක අපි කාලයක් පිටියනේ ගමනක් ගියානේ. අන්න ඒක මතක් වෙන්නේ නැහැ. හැබැයි ඒ ඇබ්බැහිවීම මෙතෙන්දි මතුවෙලා ඒ නවත්තපු තැනින් ඉතින් ඊට පස්සේ ටිකක් යනවා. එතෙන් සිත ටිකක් එහාට යනවා. දිගටම යන්නේ එහෙම යනකොට ඔන්න තව දෙයක් මතක් වෙනවා වෙන වැඩකට යනවා. ඒත් ඒ ගමන අදට ඉවරයි. මේ කොටස අදින් ඉවරයි. ඊළඟට ආපහු ආයෙත් එලාක මතක් වෙනකොට ආපහු මේ නවත්තපු තැනින් තවත් ටිකක් එහාට යනවා. මේක ඇබ්බැහිවීම. මේක පුරුද්දට වෙන්නේ. මේ කාරණය දෙන්න තේරුම් ගන්න මේ සිතිවිලි එන්නේ අපේ නෙවෙයි. දැන් සිතිවිලි මම කියන්නේ සිතිවිලි වල උල්පත නෙවෙයි. මට උල්පත වෙන්නත් බෑ. උල්පත වෙන්න ඕනෙත් නෑ. භාවනාව අපිව සිතිවිලි වල උල්පත බවට පත් කරන්නේ. ඒක වැරදි කාරණයක්. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නේ කිව්වා වගේ මේ සංසාරේ දැන් ඔය සිතිවිලිත් එක්ක යන ගමනෙත්නේ සංසාර ගමන කියන්නේ කකුල් දෙකෙන් යන ගමනද නෙවෙයිනේ. එතකොට මේ මෙහෙම මේ සිතිවිලිත් එක්ක යන ගමන මේක භව කියන්නේ. භවය කියන්නේ ඒක තමයි. භව කියන්නේ මේ හිතාමතා යන ගමනකට නෙවෙයි නොහිතා යන ගමනකට. මේ කාරණේ තේරුම් ගන්න භව භාවනා මේ එකම වගේ වචනනේ. හැබැයි භව කියන්නේ නොහිතා යන ගමන. භාවනා කියන්නේ හිතා මතා යන ගමන. එතකොට මේ ගමන් දෙකයි කියන්නේ තුනක් නෑ. ගමන් දෙකයි. එකක් හිතන්නේ නැතුව යන ගමනක්. ඒක තමයි භව. ඊළඟ ගමන මොකද්ද? භාවනා සිහි බුද්ධියෙන් යනකම්. එතකොට මේ මතක් වෙන සිතිවිල්ල පිළිබඳ අපිට සිහි බුද්ධිය ඇති කරගන්න පුළුවන්. සිහි බුද්ධිය කියන්නේ සිතිවිල්ලක් ආවා කියන එක දැන ගැනීම පමණක් නෙමෙයි, ඒක තමයි සිහියෙන් කරන්නේ. ඊළඟට මේ මෙතෙක් කල මේ සිතිවිල්ල එක්ක මම මෙච්චර දුරක් ආවා, ඒ දුර ඉන් එහාට තවත් යන්න ඕනේද, මොකද්ද ලැබුණු ප්‍රයෝජනේ, මෙන්න මේ ගැන අපි විචාරන්න පටන් ගන්න. හිතන්න කලින් විචාරණ කෙනෙක්, කියන්න කලින් විචාරණ කෙනෙක්, කරන්න කලින් විචාරකේ බවට භාවනාව අපි පත් කරනවා. එතකොට සිතිවිලි කොහෙන් ආවත් කවුරු එව්වත් අපිට අදාළ නැහැ. ඒ එවන කෙනා මහරජ්ජුරුව වුණත්, මාරයා වුණත්, බ්‍රහ්මයා වුණත් වැදගත් නැහැ. තීරණේ තියෙන්නේ මගේ අතේ. හිතනවද නැද්ද? ඒ වගේම අද කරපු භාවනාවේදී සමහර විට අවධාරණය වෙන්න ඇති හිතන විදිය. හිතන්නේ මොකක් ගැනද පමණක් නොවේ, කොහොමද ඒ ගැන හිතන්නේ? අනේ එහෙම ඒ කාරණයක් තියෙනවා. මේ විදිහටමයි හිතන්න ඕනේ කියලා දෙවටක් මැද්දේ අපිව දක්කනවද? දක්කන කෙනෙක් බවට පත් වෙනවද? එහෙම නැත්නම් නිදහසේ කිසිම වැටක් නැති මිටියාවතක නිදහසේ හිතන කෙනෙක් බවට පත් වෙනවද? මේ කාරණා දෙකම සිහි බුද්ධිය තිබුණොත් අපේ අතට ගන්න පුළුවන්.
සමා වෙන්න සර්, ඇහෙනවද දන්නේ මම කියන එක?
හොඳට ඇහෙනවා.
සර් මට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අපි සිතිවිලි ගැන අවධානයෙන් ඉන්නකොට සමහර වෙලාවට දැනෙනවා මේ සිතිවිලි අපිට මේ සිතිවිල්ල මට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මම මේක දිගේ තවදුරටත් යන්න අවශ්‍ය නැහැ. ඒ වගේ සමහර සිතිවිලි තියෙනවා. ඒ කියන්නේ ඉදිරියට අනාගතයට වැඩකුත් නැහැ, දැනට මට වර්තමානයේට ඒකෙන් වැඩකුත් නැහැ කියලා හිතන අවස්ථා. එතකොට ඒ වගේ අවස්ථාවක කොහොමද අපි මේ සිතිවිල්ල හසුරව ගන්න ඕනේ කියන ගැටලුව?
නේද, සිතිවිලි කියන්නේ ඒ කියන්නේ සිතීම වැඩක් නැහැ කියන තීරණයට එන්න පුළුවන්. මේ කියන්නේ හිතන්න ඕනේ නැහැ. හැබැයි මතක් වෙන්න ඕනේ නැහැ කියන තීරණේ අපිට ගන්න බෑ. මතක් වෙන්න ඕනේ මොනවද, මතක් නොවෙන්න ඕනේ මොනවද කියන කාරණේ අපිට අදාළ නැහැ. අපි ඕනකමින් මතක් කරන්නේ මොනවද, අන්න අපිට ඒ ගැන තීරණයක් ගන්න පුළුවන්. හැබැයි මතක් වෙන්නේ මොනවද, ඒක අපිට අදාළ නැහැ. අපි අත ගන්න ඕනෙත් නැහැ. මොනවා මතක් වුණත් මොන සිතිවිල්ලාවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ගැන හිතනවද අපි? නැද්ද? හිතනවා නම් කොහොමද හිතන්නේ? මේක තමයි වැදගත්. මෙතනින් තමයි සංසාරේ පටන් ගන්නෙ, භවයේ පටන් ගන්නෙ මෙතනින්. මතක් වෙන තැනින් නෙමෙයි. මොනවද මතක් වෙන්නේ කියන එක උඩ නෙමෙයි සංසාර ගමන පටන් ගන්නෙ. සංසාරේ පටන් ගන්නෙ කොහොමද ඒ ගැන අපි හිතන්නේ? ඒ මතක් වීමත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ සිතිවිල්ලත් එක්ක අපි එකතු වෙන්නේ කොහොමද? ඒ සිතිවිල්ලත් එක්ක අපි කොහොමද යන්නේ ගමනක්? කොතෙන්ටද යන්නේ? අන්න ඒ උඩයි මේ තීරණය, මේ නිගමනය, මේ තීන්දුව එන්නේ. ඒ නිසා සිතිවිලි මොකද්ද කියන එක කිසිම වැදගත්කමක් නැහැ. මොකද්ද මතක් වෙන්නේ, මොනවා මතක් වෙයිද දන්නේ නැහැ. දැන් හුඟක් අයට තියෙන ප්‍රශ්නයක්, මේක අද කතා කරන්න අවශ්‍ය නැහැ. මම හඳුන්වා දීමක් කරන්නේ මේ අවසාන මොහොතේ මොන සිතක් වෙයිද දන්නේ, මොනවා මතක් වෙයිද දන්නේ කියලා අපි බය වෙනවා. ඉතින් මොනවා මතක් වුණාම මොකද? මොකද්ද ප්‍රශ්නේ? මතකයකට බෑ අපිව මරන්න. මතකයකට බෑ පටිසන්ධියක් ඇති කරන්න. මේ දෙකම කරන්න මතකයකට බෑ. කියන් චුති සිතකුත් පටිසන්ධි සිතකුත් දෙකක් හදන්න මතකයකට බෑ. මේ දෙකම හදන්නේ මතක් වුණු දේ එක්ක අපි සම්බන්ධ වෙන ආකාරයන්. ඒ මතක් වීමට අපි ප්‍රතික්‍රියා දක්වන විදිහ අනුව මතක් වීමත් එක්ක අපි කොතෙන්ටද යන්නේ, අපි තීරණය කරන්නේ මොකද්ද? අන්න ඒ අනුව තමයි චුද්ධචිත්තයි ප්‍රතිසන්දිතයි දෙකම හැදෙන්නේ. ඉතින් අවසාන වශයෙන් ආපහු කියන්න තියෙන්නේ මේ සියල්ල අපේ අතට ගන්න පුළුවන්. සියල්ල කියන්නේ අපි සංසාරේ ඉන්නවද, යනවද, කොච්චර දුර යනවද, නවතිනවද, අයින් වෙනවද. මේ තීරණේ සිහිබුද්ධිය තිබුණොත් ඒ තිබුණු ප්‍රමාණයට අපේ අතට ගන්න පුළුවන්. හැබැයි මොන සිතිවිල්ල දෙන්නේ, මොනවද මතක් වෙන්නේ, මොනවද ඇහෙන්නේ, ඒක වැදගත් නෑ. ඒවා අපේ අතට ගන්නත් බෑ. තව ප්‍රශ්න තියෙනවද? හොඳයි හිතවතුනි, එහෙමනම් මේ සීබුද්ධියට හෝරාවක් බදාද රාත්‍රී සදහම් සැඳෑවට ඒක රාසි වුණු මේ ආධ්‍යාත්මික පවුලේ හිතවතුනි, මේ ගමනේ තීරණාත්මක සාධකය සීබුද්ධියයි. ඒ තීරණාත්මක සාධකය මනාව හඳුනාගන්න, ඒ වගේම වැඩි වැඩියෙන් සීබුද්ධිය ඇති කරගන්න උත්සාහ කරන්න, වැඩි වැඩියෙන් ජීවිතය විචාරන්න, විමසන්න, ප්‍රශ්න කරන්න, ආවර්ජනා කරන්න, පසු විපර්මක් කරන්න, මේ සියල්ල තුළින් සිහිබුද්ධියේ මස්තිස්, එහෙම නැත්නම් සිහිබුද්ධියේ මාංශ පේශි වර්ධනය කරන්න පුළුවන්. මේවා තමයි ව්‍යායාම, සිහිබුද්ධියේ මාංශ පේශි වර්ධනය කරන්න. ඒ තුළින් වඩාත් දැනුවත් වුණු තමන් කවුද, තමන් කරන්නේ කුමක්ද, මේ පිළිබඳ වඩාත් දැනුවත් වුණු කෙනෙකු බවට පත් වෙන්න. හැම දිනකටම සිතක් ශාන්තිය සැනසීමක් ලැබේවා.